Mr. Speaker, the IT and the IT related sectors have the potential to reach $5 billion in export earnings in the next 5 years. As such, to support this industry, especially the SME IT companies, we will launch the IT initiative, which is in effect the government's angel fund for the IT industry. This initiative will be operated through the EDB, and we will invest ₹3 billion in the next 5 years to support the local startups and to attract foreign startups, small and medium-sized IT companies, and to create the enabling environment by supporting establishment of incubators, supporting the acquisition and augmentation of skills and know-how in collaboration with the local universities, etc. The IT initiative will be at the outset finance the following: 50% of the rent expenditure for 24 months on the Hatch incubator and similar support to any such private ventures in the future as well. The universities of Colombo and Moratuwa and SLIIT will conduct training courses on artificial intelligence, robotics, data science, machine learning, Python development, etc., in collaboration with the industry. Employment for those who successfully follow such courses will be guaranteed by the private sector. The cost of these courses will be shared between the industry and the proposed IT initiative. The SME Guarantee Fund will be extended to the IT initiative and the exporters who require support as well. From local entrepreneurs to global leaders. Mr. Speaker, while commending our private sector ventures for penetrating into the international arena, much more needs to be done. We have tried many strategies, including protecting local industries through tariffs. We have legislations that do not allow foreign investments in certain sectors. Perhaps most of all, our complex labor laws and bureaucracy have unwittingly obstructed foreign enterprises from entering into the country, thereby preventing the much-needed competition for the local industries. Trade reforms are integral to national competitiveness. Let me see this. Competition breeds success. It tests our limits and forces innovation. As such, let me assure our local private sector, our government's policy of entering into the free trade agreements and the removal of para-tariffs should not be viewed as a threat to our local industries. The para-tariffs applicable on the tariff lines, which do not at present carry any custom duties, will be abolished within the next 3 years, in keeping with our policy of liberalizing and globalizing. Last year, Mr. Speaker, we removed over 100 applicable para-tariffs on more import items, and in this year, we will remove almost another 1,200 para-tariffs, and the list is available to you in the technical note. However, while we will be phasing out the para-tariffs, which are also in line with our WTO commitments, such action will be followed by way of a trade adjustment program in the interim period that will provide relief and support to the local private sector to adjust to this new system. We will further support the local industries with the introduction of strong anti-dumping and countervailing laws, together with strengthened consumer protection laws, while also augmenting the national quality infrastructure. At the same time, we will also introduce anti-competitive laws addressing mergers and monopolies practices to ensure that the private sector can be better facilitated to grow through scale and yet ensure a level playing field in which both the industry's growth and the right of the consumer are protected. In supporting our private sector while focusing on strengthening the potential industries as identified in the National Export Strategy, we will support those industries that have already accessed the international markets to grow and those industries that have yet not accessed the international markets but has the capacity to do so. We will introduce an export market access support program as part of the trade adjustment program, which will support are local companies that already have exports of less than US dollars 10 million per annum, and potential new entrants to the export market to better access the global value chains. This program will facilitate to meet the cost of compliance, which include the cost of provision of free samples, intellectual property registration, insurance and promotional costs undertaken overseas, to support in meeting the cost of rent of retail shop space or shelf space occupied by domestic brands that go overseas for a period of 36 months. We will allocate 800 million for the export market access support program. Product development assistance to exporters, including the transfer of technology and know-how, will be facilitated through the Enterprise Sri Lanka scheme. The proposed SME Guarantee Fund will enable SME exporters who are in the crib but have the potential to export yet has no access to finance its operation to access financing from banks utilizing the SME guarantees. In line with our policy of strengthening the national quality infrastructure, the testing facilities at the Industrial Technology Institute, Sri Lanka Standards Institute, National Quarantine Center, National Aquatic Research Agency, and similar agencies will be upgraded to be on par with international certification bodies. This will facilitate our products to be acceptable in the global markets and to facilitate the proposed import inspection and facilitation scheme, 250 million. The National Intellectual Property Office will also be upgraded and better resourced. In order to meet the growing demand and to facilitate the business to consumer e-commerce transaction, B2C, the BOI and the Customs Department will establish a procedure by 1st January 2018 to affect such transaction. Let me focus now on the logistics hub, which includes front-end services, multi-country consolidation, warehouses, entrepot trading, and offshore businesses, which have immense potential. However, if we are to exploit this potential in full, certain amendments to regulation have to be affected. Such amendments will consist of the liberalization of the existing investment regime with the inclusion of working capital, expansion of designated areas, and introduction of updated operating guidelines. The Sri Lanka Ports Authority Act, No. 51 of 1979, and the Merchant Shipping Act, No. 52 of 1971, needs to be amended to cater to the demands of the modern-day logistics and maritime industry. This will ensure healthy competition. An independent port regulator will be introduced. Restrictions on the foreign ownership on the shipping and the freight forwarding agencies will be lifted. This will enable major international shipping lines and logistic operators to base their operations in Sri Lanka. The government will drive a comprehensive multinational cooperation outreach program, MNC outreach, to attract global electronic and electric machinery players into the country to create value chain linkages or joint ventures with Sri Lanka EEM export. We will grant tax concessions on imported capital goods through bonding facilities during the construction period for large-scale pharmaceutical investments, dairy industry, and solid waste management ventures. The EDB, supported by institutions such as Sri Lanka Customs, Department of Commerce, will establish a trade portal, e-trade information platform, that will allow the exporters to access reliable trade information on time and trade promotional tools, including trade statistics, regulatory requirements, export-import procedures. The COSTI will be converted into the National Science, Technology and Innovation Coordinating Authority, which will be dedicated to convert research into commercial ventures. We will also introduce the innovators to industry. Initiative. I2I will facilitate and support the matching of the best and the brightest creative minds with our industries. In fact, This will benefit both the innovators and the industry. Last year, we supported product design engineering through the establishment of a fund. We will continue to support the PD initiative through the Mechatronic-enabled economic development initiative, which will be consist of the shared services in standard training, prototyping and test facility, and the long-term loan facility. 350 million will be allocated. The Center for Robotics will be further strengthened while supporting the public innovation spaces, 50 million. The board building industry has been identified as significant potential as an export industry while paving the way for nautical tourism. As such, we will introduce the necessary regulations to facilitate this industry to grow, including the introduction of a system for standardization and quality assurance, and will also create dedicated industry zones in Trincomalee and Coggala facing the waterfront. We will exempt the upfront payments of NBT and PAL applicable on the sale of yachts built by BOI companies to the local BOI charter companies. Garu, Garu Kathanayaka Thumani, Ewageema Aparatha Satu Kulubaduha ආශිත කර්මාන්තයන්ට තරංකාරී වාසියක් තවමත් ඇත. ඒ සඳහා පහත සඳහන් පරිදි සහාය දක්වනවා. ශ්‍රී ලාංකීය අනන්‍යතාවය ආරක්ෂා කිරීම සඳහා ගුණාත්මක අතින් ඉහළ නිෂ්පාදනයක් සහතික කිරීමට අවශ්‍ය දැඩි නීති රීති හඳුන්වා දෙනු ඇත. තවාන් 1000කට උසස් තත්වයේ රෝපණ ද්‍රව්‍ය නිෂ්පාදනය වැඩි කිරීම සඳහා සහාය දැක්වීම තුලින් කුරුඳු හා ගම්මිරිස් කර්මාන්තයට අගය එකතු කිරීම හා නිෂ්පාදනය වැඩි කිරීමට පියවර ගනු ලැබෙනවා රුපියල් මිලියන 50යි කුරුඳු කර්මාන්තයේ පුහුණු පාසලේ කාර්යයන් ශක්තිමත් කරන්න මිලියන 50යි තේ කර්මාන්තය සඳහා මධ්‍යකාලීන ආදායම් අක්‍රතියක් අපි ඉදිරිපත් කරනවා ඵලදායිත්වය වර්ධනය කර ගැනීම සඳහා කුඩා තේවතු හිමියන්ට සහාය වීම අපි සඳහාත් අපි රුපියල් මිලියන 250ක් වෙන් කළ තියෙනවා. දේශීය පොල් නිෂ්පාදකයන් මුහුණ දෙන ගැටලු සැලකිල්ලටගෙන දේශීය පොල් තෙල් සහ පොල් මද ආශ්‍රිත නිෂ්පාදනවලට අදාළ ජාතිය ගොඩනැගීමේ බද්ධ වසරක කාලයක් සඳහා ඉවත් කරනු ඇත. එයට අමතරව එම කර්මාන්තය වෙනුවෙන් පහත සඳහන් දේ යෝජනා කරනවා පොල් මද ආශ්‍රිත සියලු නිෂ්පාදනයන් සඳහා වන අන්තර්ජාතික ප්‍රමිතීන් වලට අනුකූල වන පරිදි ඇසුරුම් හා ලේබල් කිරීම ප්‍රමිතීකරණය අනිවාර්ය කිරීම අදාළ රෙගලාසි හඳුන්වා දෙනු ලබනවා වගාකරුවන්ගේ ඉල්ලුම සපුරාලීමට හැකිවන පරිදි දෙමුහුන් පොල් පැල නිෂ්පාදනය කිරීමට පොල් පර්යේෂණ ආයතනයට අවශ්‍ය සහාය ලබා දීමට රුපියල් මිලියන 25ක් වෙන් කරා රබර් කර්මාන්තකරුවන්ගේ දායකත්වය සහිතව සකස් කර ඇති රබර් කර්මාන්ත මහා සැලැස්ම තුළ ව්‍යාපෘති 22ක් ඇතුළත්ව ඇත. එම සැලැස්මට අමුද්‍රව්‍ය හා නිමි භාණ්ඩ ව්‍යාපාර ඇතුළත්ය. මෙහිදී අලුත් භාණ්ඩ නිෂ්පාදනයටත් නව තාක්ෂණය යොදා ගැනීමට අවශ්‍ය සහාය ලබා දෙනවා. කුකුළු පාලනය රටේ කෘෂිකාර්මීකරණ ප්‍රමෝපාය සැලසුමෙහි ප්‍රධාන කොටසකි. අනාගත හැකියාවන්ද එම කර්මාන්තය සතුය. ඒ අනුව දේශීය බඩඉරිඟු නිෂ්පාදනයේ ඇතිවෙන අඩුව පිරවීම සඳහා පමණක් බඩඉරිඟු ආනයනය ලිහිල්ලු කරනු ඇත. කුකුළු ගහනය වාර්ෂිකව මිලියන 110 සිට මිලියන 500 දක්වා වැඩි කිරීමේ අරමුණෙන් ඌන උපයෝජිත රාජ්‍ය ගොවිපල හෝ ඉඩම් කුකුළු ගොවිපල පිහිටුවීම සඳහා බදු පහන පදනම් මත ලබා දීම කටයුතු කරනවා. යෝජිත නව නිදහස් වෙළෙඳ ගිවිසුම් මගින් කෙසෙල් හා අන්නාසි අපනේ නංවාලීමට පුළුවන මේ පළතුරු සඳහා වන ඉල්ලුම සපරාලනු පිණිස හොරණ හා මාකඳුර පර්යේෂණ මධ්‍යස්ථාන හා කෘෂි තාක්ෂණ හා ග්‍රාමීය විද්‍යා ආයතනයන්හි ඉහළ පළදාවක් සහිත පැළ නිෂ්පාදනයට හා ව්‍යාපෘති කිරීමට අවශ්‍ය සහය ලබා දෙනවා. ඉහළ පළදාවක් සහිත පැල නිපදවීමේදී ශුද්‍ර ව්‍යාපෘති තාක්ෂණය යොදා ගන්නවා. ඊට සමගාමීව වායඹ විශ්වවිද්‍යාලයේ කිරිකර්මාන්තය ඇතුළු විවිධ කර්මාන්ත මූලික කරගත් ආහාර තාක්ෂණික පර්යේෂණ හා පුහුණු මධ්‍යස්ථානයක් පිහිටුවනවා. ඒ සඳහා මිලියන 125ක් අපි වෙන් කරලා තියෙනවා. ඒ වගේම ශ්‍රී ලංකාවේ මල් නිෂ්පාදනය සඳහා විදේශ වෙළඳපොළෙහි වැඩි වෙමින් පවත්නා ඉල්ලුම සැලකිල්ලටගෙන නව වෙළඳපොළවල් වලට ප්‍රවේශ වීමට හැකි වෙන පරිදි මෙම කර්මාන්තයේ යතිතල පහසුකම් වැඩි දියුණු කිරීමට අපි සහය ලබා දෙනවා. ඒ සඳහා ෆ්ලවර් කවුන්සිල් නැමැති ආයතනයක් පිහිටවන්නට අපි රුපියල් මිලියන 10ක් මූලින් වෙන් කරලා තියෙනවා. උසස් වර්ගයේ මැණික් පරිහරණය කරන පාරිභෝගිකයන් වෙනුවෙන් සේවා සපයන හොඳම මැණික් කැපීමේ මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකාවේ මැණික් කැපීමේ කර්මාන්තය සැලකේ. මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයට වැඩි වෙන අපනයන ඉඩ ප්‍රස්ථ ඇත. ඒ අනුව කර්මාන්තයේ නගා සිටීම සඳහා කපා නැවත අපනයන කිරීම පිණිස ගෙන්වන ලබන මැණික් ගල් සඳහා වන ජාතියේ ගොඩනැගීමේ බද්ධ අපි ඉවත් කරනවා. විද්‍යාගාර දියුණු කිරීමටද ඇතුළත් වන පරිදි ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරයේ විහුවය හා ප්‍රතිපත්තිය එම කර්මාන්තයේ වර්ධනය අවශ්‍යතාවයට අනුකූල වන පරිදි ප්‍රතිනිර්මාණය කරනවා. දැව හා දැව ආශ්‍රිත නිෂ්පාදනයන් ගැනත් වචනයක් කියන්න ඕනේ. ඒ සඳහා වන වර්ධන අවකාශය පුළුල් වුවත් ඒ ප්‍රමාණවත් පරිදි භාවිතයට ගෙන නොමැත. දැව හා දැව නිපියුම් සඳහා නිර්මාණ සැලසුම් මධ්‍යස්ථානයක් මොරටුව විශ්වවිද්‍යාලය සමග පිහිටුවීම සඳහා රුපියල් මිලියන 25ක් අපි වෙන් කරලා තියෙනවා. Mr. Speaker, now some proposals to stimulate the tourism industry. The tourism industry remains a vibrant industry. Tourism arrivals are estimated to increase by almost threefold to 4.5 million by 2020. The country has much to offer given its natural beauty, heritage, cuisine and culture. As such, our support to the industry is as follows. The increase in tourist warrants extra rooms apart from the hotel rooms that are already been constructed. In this context, mechanisms such as the homestay program will be encouraged, and the government through the new credit scheme will offer credit facilities to people who want to upgrade their homes so that they can welcome tourists and keep them as homestay guests. In order to establish a level playing field for tourist service providers in both formal and informal sectors, it is suggested to register all tourist service providers with the Sri Lanka Tourism Development Agency and to bring the informal sector into the broader tax net. It is further suggested that the online travel agents in the tourism industry, both resident and non-resident, which derive their commissions from the businesses carried out in Sri Lanka, and in line with the global best practices, we will impose a tax of 1% on the commission derived or accrued by OTAs from reservations in Sri Lanka. The paratariffs imposed on certain imported food and beverages which are needed for the tourism industry will be removed, and the list is included in the technical note. The liquor licensing fee structure will be rationalized. License issuance mechanism will be revamped with a view to promoting tourism, especially in guest houses, boutique hotels, etc. A tax file number will be one of the essential requirements when issuing these licenses. We will focus on developing a few anchor sites for tourism in collaboration with the STLTDA and the Promotion Bureau, and this will include the development of 6 forts in Matara, Hambantota, Batiklo, Fort Frederick in Trincomalee, Manor Fort, Doric House, and in Kalpitiya, in collaboration with the Archaeological Department and the private sector, and we have put aside 250 million to get this off the ground. The railway stations, the railways are a very easy way and a favorite way for tourists to travel around Sri Lanka. And as such, the railway stations such as Nanuaya, Colombo Fort, Gaul and Ellore will be declared as archaeological sites and modernized to give a better rail commuter experience, preserving its original architectural identity in collaboration with the private sector. The domestic airports at Sigiriya, Batticlo, China Bay and Koggala will be developed as public-private partnerships to support tourism. Suitable areas will be identified for aerosports. This will have defined three-dimensional boundaries and be demarcated as open skies for aerosports, including hand gliding, ballooning, dirigibles. I don't know what that is. Dirigibles, D-I-R-I-G-I-B-L-E-S, parachutes and paragliders. The NBT and PAL will be removed on the import of non-powered equipment. The Madurai and Galloway National Parks will be developed to support high-end safaris, etc. The park rangers will be capacitated to support not only conservation and protection functions, but also those related to tourism, and we have set aside 75 million for that project to get off the ground. And the SLTDA will establish 25 lifeguarding stations on the government, and the government will collaborate with Sri Lanka police to strengthen 20 tourism police units in popular tourist spots to ensure the safety of tourists. The PAL and MBT will be exempted on the import of non-motorized water sports equipment such as kayaks, canoes, kite surfing equipment, etc. We will also reduce the import taxes applicable on off-road electric sports vehicles. The EDB, together with the SLTDA, will invest in the development of branding Sri Lanka cuisine initiative. Three street festivals and exhibitions promoting the brand Sri Lanka will be held in Los Angeles, London and Mumbai during the coming year to coincide with the 70th year of our independence. This will be done in collaboration with the private sector. In keeping with our vision to make Sri Lanka a shopping hub, a VAT refund scheme for foreign passport holders will be implemented at the airports and seaports with effect from 1st May 2018. Garu Kathanayakathumani, million ekai dasama tunak wena three roda rata riyaduru prajawa apage jainaka jeevitayedi itamathma wedagath karyabharayak itu karanawa. Me sandaha sancharakayange aakarshaneyada wedi wemin pawathinawa. E anuwa three roda rata viduli balen dhavane patkirima sandaha me wenakotath mema ayawayen dirigannwa athi athara Three road rata vivasayakayan bihi karimatada api utsaha karanawa. Sri Lanka sancharaka sangvardhana adhikarya ha sancharaka pravardhana karyanshya magin sancharakayanti hitati tuk tuk sankalpaya. Tourist board approved tuk tuk kiyana sankalpaya handunwadime vadasatanak ratapura visheshayenma sancharakayan bahula pradeshe three road rata riyadurun sandaha api ආරම්භ කරනවා එහිදී ත්‍රී රෝද රට රියදුරුන් සංචාරක කර්මාන්තය සඳහා එක්ව සංචාරක මග පෙන්වන්නන් ලෙස පුහුණු කරන ලබන අතර ඔවුන් එම කාර්යාංශයේ ලියාපදිංචි කරනවා ඒ ලියාපදිංචි වූ අයට tourist board approved tuk tuk කියන ඒ ස්ටිකර් එක ලබා ගැනීමේ අවස්ථාවක් ලැබෙනවා මේ සියලුම පන්ති නොමිලේ රජය විසින් පවත්වාගෙන යන බවත් ප්‍රකාශ කරන්න ඕන. ඒ වගේම නිවාස ශ්‍රීපාල දිස්ත්‍රික්ක ඇමතිතුමාගේ අමාත්‍යංශ යටතේ ත්‍රී රෝද රට නියාමක අධිකාරියක් පිහිටවනවා. ඒ තුලින් සියලුම ත්‍රී රෝද රට සඳහා මීටර් අනිවාර්ය කිරීම අදාළ රෙගුලාසි දැන්සමත් නිකුත් කර තිබෙනවා. Mr. Speaker, enabling an environment for foreign direct investments. Mr. Speaker, for a middle-income country, we have not been able to attract FDIs on the same scale as our neighbours. Many issues ail us. Our processes must be relooked at and benchmark against the best. It is in this context that I wish to propose the following. The Department of the Registrar of Companies, as part of its business re-engineering process, will establish a one-stop shop for business registration through the introduction of a single identification system and introduce a system to scan and digitalize company records, create a database of trademarks using its own funds. We will also introduce an e-local government application, automated construction permit issuing mechanism, integrated land registry, digitalized 45 land registers, and establish a national single window connecting 31 state agencies with the customs department, and I have allocated 500 million for this purpose. As I already mentioned, we will remove restrictions that limit the land ownership rights of listed companies with foreign ownership, together with the restriction on foreigners' ability to purchase condominiums below the fourth floor. Rojan Industries of Thailand will be establishing an industrial park at Millennia with an investment of US$500 million. The government has already provided this venture with land and will also provide the necessary infrastructure such as electricity, water access, roads, etc. up to the zone. Similar support will be extended to the proposed industrial zones in Bingiriya. Bingiriya, Vishala Kalapayak api pihitawanawa, ewageema Charlemont Estate Valigama. The BOI, the relevant line agencies, and the newly established PP unit at my ministry will collaborate in facilitating such ventures, and we have allocated 2,500 million, 2.5 billion rupees for this project. Work has commenced on the establishment of the high-tech innovation park in Mahavatta Pitipana. This park will host initially 6 industries from biopharma sector, and 15 more industries will be established subsequently, rupees 100 million. Mr. Speaker, budgetary constraints have limited our investment portfolio. In this context, PPP is a conduit that enables investment in infrastructure without compromising our ability to maintain a robust social safety network. As such, we have established a special unit under my ministry, which will be the single facilitation point for all stakeholders in designing and implementing PPPs. We will be issuing PPP guidelines shortly. We will pursue PPPs in a wide variety of sectors, covering transport and highways, power, ports, water supply, healthcare, education, housing, agribusiness, retail, and minerals. Garu Kathanayakathumani, Taruna Vyavasayakayan Dirimat Kirima, Enterprise Sri Lanka Vedasathana Sarthaka Karaganimata Nam, Mema Jathika Vedasathane Parshakaruwan Lesa, Apa Rate Taruna Tarunayan Ita Sahabhagi Karawima Athyawashya Wei. Kumana Samajaha Adhyapana Pasubimak Pasuwada, Tama Sahaja Dakshatavayan Uparima Lesa, Yoda Ganamin Sarthakathwayata Langawimata, Ape Siyalu Taruna Prajawata Samana Avastha Api Labadima Sidukala Yutu Wenawa. අත වශයෙන්ම වාර්ෂිකව උසස් පෙළ විභාගය සඳහා ලක්ෂ 3ක් පමණ තරුණ තරුණයන් පෙනී ඉන්නවා ඒ ඔවුන්ගෙන් ජාතික විශ්වවිද්‍යාලයට ඇතුල් වෙන්නේ 30,000ක් පමණයි ආර්ථික වශයෙන් සවිමත් පවුල්වල ළමයින් 10,000ක් පමණ වාර්ෂිකව විදේශගත වෙනවා තවත් 60,000ක් පමණ රාජ්‍ය නොවන උපාධි පිරිනමන උසස් අධ්‍යාපන ආයතන වලට ඇතුළත් වෙනවා ඒ අනුව අපේක්ෂා බංගත්වයට කලකිරීමට පත් වුණ විවිධ කුසලතා හැකියාවන් ඇති තරුණයන් ලක්ෂ 2ක් විතර හැම වර්ෂයේදීම ඉතුරු වෙනවා එසේ වුවද අපගේ අධ්‍යාපන ක්‍රමයේ පවත්නා දැඩි බව සහ ප්‍රතිසංස්කරණ හඳුනා දීමට නොහැකි වීම මත සෑම සිසුවෙකු සතු අනන්‍ය හැකියාවන් හඳුනා ගැනීමට අපිට හැකි වෙලා නැහැ. පවත්මා ක්‍රමය අසමත් වී ඇති මුත් ශිෂ්‍යයා අසමත් වී නොමැත. මහිතන්නේ මේක අපි අපේ තරුණයන් මතක තියාගන්න ඕනේ. තමන්ට විශ්වවිද්‍යාලයට යන්න බැරි වුණාට ඒ වරද තියෙන්නේ තමන්ගේ නෙමෙයි මේ ක්‍රමේ. අන්න අපි අද අන්න ඒ දරුවෝ ගැන හිතන්න පටන් අරන් තියෙනවා. මේ විශ්වවිද්‍යාලයේ දොරකොඩටම ඇවිල්ලා ඉමත් ආපස්සට යන්න සිද්ධ වෙන තමන්ගේ දෙමව්පියන්ට තමන්ව පිටරට යවන්න බැරි නමුත් දක්ෂතා විශාල ප්‍රමාණයක් තියෙන විවිධ සිහින තියෙන අපේ තරුණයන් ඉන්නවා අද. මේ අය වැයෙන් අපි ඒ අය ගැන තමයි ඇත්ත වශයෙන්ම කතා කරන්නේ. වසර 13ක අධ්‍යාපනය සාමාන්‍ය පෙළ විභාගයේදී කුමන විෂය ධාරාවකින් අධ්‍යාපනය ලබා ප්‍රතිඵල කුමක් වුවද වෘත්තිය හා නිපුණතා පුහුණුවට අවධානය යොමු කරමින් තරුණ ප්‍රජාවට වසර 13ක අධ්‍යාපනයක් ලබා දීම තහවුරු කිරීම පිණිස ප්‍රාථමික හා ද්විතීක අධ්‍යාපනය සඳහා ආයෝජනය කිරීම ජාත්‍යන්තර තලයේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය අපි ඇති කරන්න ඕනේ. නවීන විශ්වමාලා පර්යේෂණ පහසුකම් සහ ප්‍රමිතිකරණය පිළිබඳ අවධානය යොමු කරලා විශ්වවිද්‍යාල අධ්‍යාපනයට ආයෝජනය කරන්න ඕනේ. වෙළඳපොළට යොමු වන වෘත්තිය පුහුණුවක් අනිත් අයට දෙන්න ඕනේ. වෙළඳපොළ ඉලක්ක කළ උසස් තත්ත්වයේ පුහුණු පාඨමාලාවන් අපි නිර්මාණය කරන්න ඕනේ. ඒ වගේම එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා දැක්ම තුළ අපගේ තුන් වැදෑරුම් ප්‍රවේශය මගින් කිසිම යෞවනයෙකුට අපි අත්හරින්න හේතුවක් නැහැ. ඒ හැම කෙනෙකුටම අතහිත දෙන්න අපි සූදානම්. රැකියා වෙළඳපොළ මගින් අපේක්ෂා කරන කුසලතා නොමැති වී හේතුවෙන් තරුණ පරපුරට රැකියාවක් සොයා ගැනීම අපහසු වෙනවා. එම නිසා තරුණ කණ්ඩායම තුළින් පෞද්ගලික අංශය අපේක්ෂා කරන ලබන විශේෂිත කුසලතා ඇතුළත් වන පරිදි මාස 3 සිට 6 දක්වා කාලයක් පුහුණු පාඨ පාල ආරම්භ කිරීමට යෝජනා කරනවා. ඒ සඳහා ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යාංශය අතරේ පිහිටවන ලබන රැකියා සඳහා සූදානම් කිරීමේ අරමුදල සඳහා මම රුපියල් මිලියන 2500ක් වෙන් කරනවා. ඉදිරියේදී හඳුන්වා දීමට නියමිත මෙවැනි පුහුණු පාඨමාලා සඳහා වැය වෙන පිරිවැය පුහුණුව ලබන කාලය තුළ මාසකට රුපියල් 3500 බැගින් වූ යැපුම් දීමනාවක් ගෙවීම සඳහා අපි යෝජනා කරනවා. මාසික දීමනාවේ කොටසක් ලෙස රුපියල් 6000ක් දක්වා මාස 6ක කාලයකට අදාළ පිරිවැය රජයේ දරනු ඇත. හවුල්කාර සේවා නියුක්තිය විසින් තවත් රුපියල් 10000ක දීමනාවක් ගෙවනු ඇත. දැන්තමත් යොවුන් සේනාංක මගින් පවත්වාගෙන ලබන නිපුණතා සංවර්ධන පාඨමාලාවන් තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා තවත් රුපියල් මිලියන 2000ක් මේ සඳහා අපි වෙන් කරනවා. ඒ විතරක් නෙමෙයි, දැනටමත් රත්මලානේ හා කිලිනොච්චියේ පිහිටවා ඇති මේ වෙනකොටත් මාතර පිහිටුවීමට කටයුතු කරමින් තියෙන ජර්මානු තාක්ෂණ විද්‍යාලවලට අමතරව ස්විට්සර්ලන්තයේ සහ ජර්මන් රජයේ උපදෙස් සහ මඟ පෙන්වීම යටතේ ඒ අයගේ ලැබෙන තාක්ෂණ සහයෝගයත් සමග මීළඟ වර්ෂ 3 ඇතුළට ඉතාමත්ම උසස් ගණයේ තාක්ෂණික සහ වෘත්තීය පාසල් 5ක් බදුල්ල, මහනුවර, තිරිකුණාමලය, රත්නපුර සහ අනුරාධපුර නගරවල පිහිටවන්නට අපි කටයුතු කරනවා. මෙම තාක්ෂණික පාසල් මගින් සත්කාරක කළමනාකරණය, සිවිල් සහ සිවිල් විද්‍යුත් සහ මෝටර් කාර්මික ඉංජිනේරු ආදී ශේෂ්පයන් ගෙනුත්, එවැගේම හෝටල් කර්මාන්තය සම්බන්ධයෙන් ස්විස්සර්ලන්ත රජය ඒ අයගේ මඟ පෙන්වීම ලබා දෙන්න අපි කටයුතු කරනවා. එවැගේම තරුණ තරුණයන්ට උස්වස් පුහුණුවීම් ඇති කිරීම සඳහා විශ්වවිද්‍යාල කොලිජියක් කිනියාවෙත් පිහිටවන්න අපි රුපියල් මිලියන 50ක් ලබා දීලා තියෙනවා. සමාජ අතිතල පහසුකම් ගරු කථානායකතුමනි, අපගේ රජය විසින් ඉතිහාසයේ පෙර නොවූ විරු මට්ටමේ සම්පත් ප්‍රමාණයක් තරුණයන් බලගැන්වීම, සෞඛ්‍ය අධ්‍යාපනය ඇතුළු සමාජ යතිතල පහසුකම් සඳහා වෙන්කර ඇත. 2017 වර්ෂයේදී රුපියල් බිලියන 325කට වැඩි මුදලක් අපි මේ අවුරුද්දට වෙන් කරලා තියෙනවා අපේ තරුණ පරපුරට එයාගේ අධ්‍යාපනයට එයාගේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයට එයාගේ වෘත්තීය අධ්‍යාපනයට අපගේ උපාය මාර්ග වෙනුවේ ඉදිකිරීම සඳහා වන ආයෝජනයෙන් ඉවත් වෙලා වඩාත් ගුණාත්මක වර්ධනයක් ඇති වැඩි ප්‍රතිලාභ ලබා ගැනීමට ඉවල් වන තිරසාර උපාය මාර්ගවලට අවතීර්ණය වීමයි. ඒ අනුව පහට සඳහන් යෝජනාත් මම තමුන්නාසාට ඉදිරියේ තියෙනවා. ආරම්භයේදී මම විශේෂ සඳහන් කරනවා සිසු රක්ෂණ ක්‍රමය හඳුන්වා දීම සහ ශිෂ්‍යයන් සඳහා ටැබ්ලට් පරිගණක ලබා දීමෙන් අප විසින් දුන් පොරොන්දුව දැන් ඉටු වෙමින් පවතී. අතිගරු ජනාධිපතිතුමා සහ ගරු අගමැතිතුමා විවිධ අවස්ථාවලදී ඒක ඉටු වෙමින් පවතිනවා. විවිධ අවස්ථාවලදී පැහැදිලි ප්‍රකාශ ඇති පරිදි රටේ සංවර්ධන උපාය මාර්ග හැනි ප්‍රධාන අංගයක් ලෙස අධ්‍යාපනය හඳුනාගත ඇත. එම නිසා කිසිදු පැකලීමකින් තොරව මේ සඳහා සම්පත් වෙන් කරනු ඇත. එම නිසා වසර 13ක අධ්‍යාපනයක් ලබා දීමේ අරමුණ ඇතුව අධ්‍යාපනය සඳහා වන අයවැය ප්‍රතිපාදන විහුවගත කර ඇත. රට තුළ විද්‍යාව තාක්ෂණය ඉංජිනේරු සහ වෛද්‍ය උපාධිධාරීන් බිහිකිරීමේ ප්‍රතිශතය එසේ නොවන පාඨමාල වලට වඩා වැඩිකිරීමේ අරමුණ පෙරදැරි කොටගෙන එවැනි ප්‍රතිසංස්කරණ හඳුන්වා දෙන ඇත. මේ ව්‍යාපෘතියට වසර 13 ව්‍යාපෘතියට අපි රුපියල් මිලියන 3500ක් බිලියන 3.5ක් වෙන් කළා තියෙනවා. ප්‍රාථමික හා ද්විතීක අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා ඇති ප්‍රබල ඉල්ලුම සපුරාලීමේ පාර්ශ්වකරුවක ලෙස ජාතික අධ්‍යාපන ආයතන ප්‍රතිව්‍යුහගත කරනු ලැබේ. එම අරමුණගත ප්‍රතිසංස්කරණවලට පහත් කරුණු ඇතුළත්ය. විද්‍යාව තාක්ෂණය ඉංජිනේරු වෛද්‍ය විෂයන් ඉගැන්වීමේ ක්‍රමවේදය වෙසස් කිරීම, උසස් පෙළ විෂය සංයුතියෙහි යෝජිත වෙනස්කම් මගින් තෝරා ගන්නා උපාධි පාඨමාලාවලට තීරණය වන අතර එය විද්‍යාව තාක්ෂණය ඉංජිනේරු වෛද්‍ය විෂයන් සමග කලා විෂයන් ඉගැන්වීමේ අදහස තහවුරු කරන ආකාරයට සකස් කරනු ඇත. මේ තුලින් ශිෂ්‍යයන් හට ගණිතය සමග සංගීතය, විද්‍යාව, නාට්‍ය කලාව වැනි විෂයන් ඉගෙන ගැනීමේ අවස්ථාව සැලසෙනු ඇත. නූතන ඉල්ලුමට සරිලන ආකාරයට උසස් පෙළ ශිෂ්‍යයන් නිර්මාණය කිරීමේ හැකියාවක් මේ තුලින් ලැබෙනවා. 13 වසරක අධ්‍යාපනය යන්නට ගැළපෙන පරිදි විභාග සහ ඇගීම් ක්‍රමවේදය ප්‍රතිසංස්කරණය කරනවා. අවශ්‍යතාවයට ගැළපෙන පරිදි විෂය මාලාව ප්‍රතිසංස්කරණය කරන අතර ගණිත කට්ටල සැපයීම හා ගණිතාගාර වැඩි දියුණු කිරීමට කටයුතු කරනවා. ශිෂ්‍යයන්ගේ නිපුණතා හා දැනුම පරීක්ෂා කිරීම තුළින් අපගේ අධ්‍යාපන ක්‍රමය අන්තර්ජාතික ප්‍රමිතීන් හා සැසඳීමට හැකිවන පරිදි අන්තර්ජාතික ශිෂ්‍ය ඇගයීම් ක්‍රමවේදයක් අපි හඳුන්වා දෙනවා. ඒ වගේම අනාගත රැකියා සඳහා අපගේ ශිෂ්‍යයන් සූදානම් කිරීමේ අරමුණ කරගනිමින් පාෂල් විෂය මාලාව සඳහා ජාන විද්‍යාව, කේතකරණය, රෝබෝ විද්‍යාව සහ නැනෝ තාක්ෂණය ඇතුළත් කරනවා. ගුරුන් සඳහා අඛණ්ඩව වෘත්තීය සංවර්ධන වැඩසටහන් තව දුරටත් ක්‍රියාත්මක කිරීමට රුපියල් මිලියන 1200ක් අපි වෙන් කරනවා. ඊ පෙළ පොතේ සංවර්ධනයත් සමග ඩිජිටල්කරණයේ මෙහෙයුමතුලින් ස්මාර්ට් පන්ති කාමර සංකල්පය තව දුරටත් ශක්තිමත් කරන්න අපි තවත් රුපියල් මිලියන 750ක් වෙන් කරනවා. ඉංග්‍රීසි මාධ්‍ය ගුරුවරුන් පුහුණු කිරීම සඳහා කැපවුණු මධ්‍යස්ථානයක් මහරගම ගුරු අධ්‍යාපන ආයතනය තුළ පිහිටවනු ඇත. ජාතික අධ්‍යාපන ආයතන සතු සම්පත් මෙම යෝජිත ඉංග්‍රීසි අධ්‍යාපනය සඳහා කැපවෙන මධ්‍යස්ථානය සඳහාද යොදා ගැනීමට අපේක්ෂිතය. විශේෂ අවශ්‍යතා ඇති ශිෂ්‍යයන් සඳහා ගුරුවරුන් පුහුණු කිරීමේ තවදුරටත් ශක්තිමත් කරේ. මේ සඳහා හාපිටිගම සහ අඩ්ඩල්චේන විද්‍යාපීඨවල විශේෂ අවශ්‍යතා පුහුණු පහසුකම් වැඩි දියුණු කරේ. විද්‍යාපීඨ තුළ ඉගෙනුම ලබන ශිෂ්‍යයන් සඳහා දැනට ගෙවනු ලබන මාසික දීවනාව රුපියල් 3500 සිට රුපියල් 5000 උපරිමයක් දක්වා අපි වැඩි කරනවා. ජාත්‍යන්තර මට්ටමේ විශ්වවිද්‍යාල ගරු කතානායකතුමනි, විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා රජයේ ආයුධය දිගින් දිගටම වැඩිවද විවිධ කඩාකප්පල්කාරී බලවේග විසින් අපගේ විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප්‍රජාවගේ දීප්තිමත් අනාගතය විනාශ කිරීමට කටයුතු කිරීම ගැන කනගාටු වෙනවා. මම මේ දකින්නේ අපගේ රටේ අනාගතය කප්පමක් ලෙස ගැන කටයුතු කිරීමක් වශයෙන්. මෙම රජයේ අදිෂ්ඨානය කරන තියෙනවා තරුණයන් සඳහා නව අවස්ථාවන් විවෘත කරන්න. ඒ වෙනුවෙන් තාක්ෂණික ඉංජිනේරු වෛද්‍ය හා තෝරාගත් කළමනාකරණ සහ සමාජ විද්‍යා උපාධි වැටසටහන් සඳහා පසුගිය දෙවසර තුළ විශ්වවිද්‍යාලයට ඇතුළත් කරගත් ශිෂ්‍ය සංඛ්‍යාව 120කින් වැඩි කරන ලැබ ඇත. එමෙන්ම විශ්වවිද්‍යාවල භෞතික යතිතල පහසුකම් වැඩි දියුණු කිරීමටද කර ඇත. ඒ අතරේ වයඹ, සබරගමුව හා මොරටුව විශ්වවිද්‍යාලවල වෛද්‍ය පීඨ බිහි කරමින් වෛද්‍ය අධ්‍යාපනය පුළුල් කිරීම සඳහා රුපියල් මිලියන 1250ක් අපි වෙන් කරනවා. එවැගේම රුහුණු විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය වැඩි දියුණු කිරීමේ අරමුණෙන් කරාපිටියේ රෝහල තුල මහාචාර්ය ඒකකයක් පිහිටවනවා. තාක්ෂණික උපාධි වැඩසටහන් පුළුල් කිරීම යටතේ රජරට, රුහුණ, සබරගමුව, කැලණිය, කොළඹ, ශ්‍රී ජයවර්ධනපුර හා නිරතදිග විශ්වවිද්‍යාල තුල නව තාක්ෂණික පීඨ හතක් ඇතිකර තොරතුරු හා සංනිවේදන තාක්ෂණය, ඉංජිනේරු තාක්ෂණය සහ ජෛව තාක්ෂණ පද්ධති තාක්ෂණය විෂයන් හඳුන්වනවා. ඒ සඳහා රුපියල් මිලියන 5000ක් අපි වෙන් කළා තියෙනවා. නාවික අධ්‍යයනය සහ නාවික ගමනාගමනය පිළිබඳ අධ්‍යයන ඒකකයක් රුහුණ විශ්වවිද්‍යාලය තුල පිහිටවන්නට කටයුතු කරනවා. ඒ සඳහා මිලියන 250යි. කොළඹ විශ්වවිද්‍යාලය මගින් ආරම්භ කර ඇති කර්මාන්ත අවශ්‍යතා හා නව ව්‍යාපාර ධාරාවන්ත බද්ධවන නව විෂය ධාරාවන් දත්ත විද්‍යාව, දත්ත විශ්ලේෂක, ආයුගණක අධ්‍යයන, ව්‍යාපාර විශ්ලේෂණ වලට අවශ්‍ය පහසුකම් සලස්වා දෙනවා. ඒ සඳහා මිලියන 250ක් වෙන් කළා තියෙනවා. ඒ වගේම යාපන විශ්වවිද්‍යාලයේ වවුනියා මණ්ඩපය ශක්තිමත් කිරීම සඳහා නවීන පහසුකම් සහිත පුස්තකාලයක් සහ තොරතුරු මධ්‍යස්ථානයක් සඳහා රුපියල් මිලියන 200ක් වෙන් කරනවා. ප්‍රතිතනය හා නියාමනයට යටත්ව රාජ්‍ය විශ්වවිද්‍යාල ක්‍රියාත්මක කරන පාඨමාලා පෞද්ගලික ආයතන මගින් ලබා දෙමින් සම්ප්‍රදායක නොවන උපාධි පාඨමාලා ඇති කිරීමට පහසුකම් සලස්වනවා. ස්වාධීන තත්ත්ව සහතික කිරීම සහ ප්‍රතිතන යාන්ත්‍රණයක් උසස් අධ්‍යාපන ප්‍රමිතීන් සහ තත්ත්වය ආරක්ෂා කිරීමේ අවශ්‍ය සඳහා ස්ථාපනය කරනවා. ජාත්‍යන්තර තරංගාත්වය තුළින් ප්‍රමිතීන් තහවුරු කර ගැනීම සඳහා ප්‍රතිතනය සඳහා වූ අඩ්වාන්ස් කොලිජියට් ස්කූල්ස් ඔෆ් බිස්නස් ආයතනය මගින් ප්‍රතිතන පහසුකම් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයට ලබා ගැනීමට සහය ලබා දෙනවා. ඒ සඳහා රුපියල් මිලියන 100යි. පේටන් බලපත්‍ර සහ සමාගම්වල කොටස් අයිතිය ලබා ගැනීමටත්, ඒවායේ වාසි අත්පත් කර ගැනීමටත් බාධාවක් වී ඇති විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම යටතේ පාලනයන විශ්වවිද්‍යාලවලට අදාළ විවස්ථාපිත අනපනත් සංශෝධනය කිරීමට යොමු කරනවා. එවැගේම අප සතුව දියුණු දේශීය වෛද්‍ය ක්‍රමයක් තිබුණට දැනට එය නොසලකා හැර තිබෙනවා. මේ තත්ත්වය වලකාලීමට දේශීය වෛද්‍ය පාශ්චාත් උපාධි ආයතනයක් විහිදුවීමට කටයුතු කරනවා. මහපොළ ශිෂ්‍යත්ව යෝජනා ක්‍රමය සඳහා තෝරා ගැනීමේ නිර්ණායක වලට ගැනෙන වාර්ෂික ආදායම රුපියල් ලක්ෂ 3 සිට රුපියල් ලක්ෂ 5 දක්වා අපි වැඩි කරනවා. මේ යෝජනාව තුළින් අමතර ශිෂ්‍යයන් 3000කට ප්‍රතිලාභ ලබා ගන්නට පුළුවන් වෙනවා. ඒ පමණක් නෙමෙයි, පසුගිය වසරේදී පාසල් ශිෂ්‍යයන්ට ලබා දුන් සෞඛ්‍ය රක්ෂණ ක්‍රමය හා සමාන රක්ෂණ ක්‍රමයක් විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ටත් ලබා දෙනවා. ඒවා ඔලු පලා ගත්තමත් ඔව පාවිච්චි කරයි දන්නේ නැහැ. හැබැයි ගරු ක්‍රීඩා ක්‍රියාකාරකම්, ගරු කතානායකතුමනි, සමාජ එක්රාග්‍රතාවය සහ සමාජ ප්‍රාග්ධනය ගොඩනැගීම යන ද්වීත්ව ඵලයන් ක්‍රීඩාව තුළින් ලැබෙනවා. එමෙන්ම අප රට ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමටද ලක් වෙනවා. අප විසින් ප්‍රජා ක්‍රීඩා ජනප්‍රිය කිරීමට අවශ්‍ය මූල්‍ය කටයුතු වශයෙන් ග්‍රාමීය ක්‍රීඩාංගන 100ක් රට පුරා සංවර්ධනය කිරීමේ කටයුතු ආරම්භ කිරීමට රුපියල් මිලියන 100ක් වෙන් කරා. සහජ දක්ෂතා හඳුනා ගැනීම වැඩසටහන මගින් දිස්ත්‍රික් හා පළාත් මට්ටමේ යොවුන් මලල ක්‍රීඩා සංචිත ඇති කිරීමත් ඒ තුළින් ජාතික මට්ටමේ සංචිත පෝෂණය කිරීමත් හැකි වෙනවා. මේ සඳහා දිස්ත්‍රික් හෝ පළාත් ක්‍රීඩාගාර සංවර්ධනය කිරීම සඳහා අප විසින් සැලසුම් කෙරේ. මේ සඳහා මූලික වශයෙන් දිගන ක්‍රීඩාගාරය, පොළොන්නරුව දිස්ත්‍රික් ක්‍රීඩාගාරය සහ කල්මුනේ සඳන්කරණී ක්‍රීඩාගාර ඉදිරි වර්ෂ දෙක තුළදී සංවර්ධනය කිරීමට නියමිතය. විනාශ වී ඇති මාතලේ හොකී ක්‍රීඩාංගණයත් අපි ප්‍රතිසංකරණය කරනවා. ඒ වැඩ කටයුතු ආරම්භ කිරීමට මිලියන 400ක් යොමු කරනවා. එවැගේම 2020 දකුණු ආසියා ක්‍රීඩා උළෙලේ සත්කාරක රට ලෙස කටයුතු කිරීම ශ්‍රී ලංකාවට අභිමානයකි. මෙම ක්‍රීඩා උළෙල පැවැත්වෙන දියගම ජාත්‍යන්තර ක්‍රීඩා සංකීර්ණයේ උසස් කිරීමට හා වැඩිදියුණු කිරීමට කටයුතු කරනවා. ඒ සඳහා ධාවනපට නැවත සකස් කිරීම, මලල ක්‍රීඩා ගම්මානය සංවර්ධනය කිරීම, විනෝදාත්මක ප්‍රදේශ පේශි ශෛල්‍ය කර්මයකක සකස් කිරීම ආදී කටයුතු කෙරේ. ජාතික තලයේ මලල ක්‍රීඩකයන් වැඩි දෙනෙකුට ප්‍රයෝජනයට ගත හැකි දියගම ක්‍රීඩා ඇකඩමියක් සහ ක්‍රීඩා පාසලක් ඇරඹීමට කටයුතු කරනවා. මේ කටයුතුත් ආරම්භ කරන්න අපි රුපියල් මිලියන 1500ක් වෙන් කරනවා. රාජ්‍ය සහ පෞද්ගලික සහභාගිත්වයෙන් සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණය නවීකරණය කොට කළමනාකරණය කරනු ඇත. මේ තුළින් ජාත්‍යන්තර ක්‍රීඩා සහ විනෝදාත්මක වැඩසටහන් ආකර්ෂණය කර ගැනීමට අපේක්ෂා කරේ මිලියන 100යි. සුගතදාස බාහිර ක්‍රීඩාංගණයෙහි ප්‍රේක්ෂකාගාරය සහ ධාවන තීරු ජාත්‍යන්තර ප්‍රමිතීන් වලට අනුව සකස් කරන්න මිලියන 1200යි. මානව ක්‍රියාකාරකම් විද්‍යාගාරයේ නවීනතම තාක්ෂණ පහසුකම් වලින් සම්පූර්ණ කරනවා. තහනම් උත්තේජක භාවිතා කිරීමේ ප්‍රවණතාවයක් රටෙහි ක්‍රීඩා ක්ෂේත්‍රය තුළ දක්නට ලැබේ. මෙය ලැජ්ජාවට කරුණකි. මෙම තත්ත්වය තුළ මද්‍රව්‍ය විරෝධී ජාතික වැඩසටහන් හා මද්‍රව්‍ය පරීක්ෂණ හා පර්යේෂණගාරයක් ඇතිකිරීම සඳහා අපි ආධාර ලබා දෙනවා. තරංකාරී ක්‍රීඩා සඳහා දම්බද තරුණ පරපුර ඇඳගැනීමේ ප්‍රධාන බාධකයක් ලෙස ක්‍රීඩා සපත්තුවල අධික වියදම් බලපා ඇත බව මම තේරුම්ගෙන ඇත. ඒ අනුව තීරු බදු නොවන ආනයන බදු ක්‍රීඩා සපත්තු ආනයේදී ඒ අබද්ධ මම අද රාත්‍රියේ සිට ඉවත් කරනවා. ප්‍රවීණයන්ගේ ආසියාතික කුසලානයට හා පැරාඔලිම්පික් වැනි ජාත්‍යන්තර තරඟ සඳහා මෙරට නියෝජනය කරන ප්‍රවීණ හා වෙනස් වූ හැකියාවන් නැති තරඟකරුවන්ට අවශ්‍ය සහාය ලබා දීමටත් අපි මිලියන 50ක් වෙන් කරනවා. සෞඛ්‍ය සම්පන්න ජාතියක්. ගරු කථානායකතුමනි, සෞඛ්‍ය අංශය සඳහා අප රජය විසින් සිදු කරන ආයෝජන සැලකිය යුතු මට්ටමකින් පවතී. පොරොන්දු වූ පරිදි ඖෂධ සාධාරණ මිලකට ලබා දී ඇත. සෞඛ්‍ය අංශය ශක්තිමත් කිරීම සඳහා අප විසින් දැන්ටමත් රුපියල් බිලියන 200ක් 2017 වර්ෂයේ සඳහා වෙන්කර ඇති අතර මෙම ප්‍රමාණයට වඩා වැඩි සම්පත් ප්‍රමාණයක් ලබා දෙමින් සෞඛ්‍ය අංශය තවදුරටත් ශක්තිමත් කිරීමට අපේක්ෂා කරේ. රට තුළ සියලුම දිස්ත්‍රික්වල වැඩි වෙමින් පවතින වකුගඩු ආශ්‍රිත රෝගී තත්ත්වයට සැලකිල්ලට ගෙන වකුගඩු ඒකක 3ක් සහ නවීන තාක්ෂණයෙන් යුත් එක්ස්ට්‍රා කොපෝරියල් ෂොක්වේව් ලිටෝට්‍රිප්සි යාන්ත්‍ර 3ක් පොළොන්නරුව අනුරාධපුර සහ යාපනයේ රෝහල් පිහිටුවීමට අපි කටයුතු කරනවා. විශේෂයෙන්ම ළමයින් අතර වැඩියෙන්ම පවතින බෝනොවන රෝග වැඩිවීමේ ප්‍රවණතාවය මර්ධනය කිරීම සඳහා සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ කාර්යයන් ශක්තිමත් කරනවා. ඒ අනුව සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ අධ්‍යාපන අමාත්‍යාංශය සහ ඒකාබද්ධව බෝනොවන රෝගවන ළමා දියවැඩියාව ඇදුමාදී රෝග තත්ත්වයන් වලට විසඳුම් සෙවීම සඳහා කටයුතු කරනවා. බෝ නොවන රෝගවන වකුගැඩි තැලිසීමියාව සහ HIV AIDS ආදිය මුල් අවස්ථාවේදීම හඳුනා ගැනීමේ වැඩපිළිවෙළද ශක්තිමත් කරන්න රුපියල් මිලියන 100යි. විශේෂයෙන්ම ළමයින් අතර පවතින දියවැඩියාව තරබාරුකම අඩු කිරීමේ අරමුණෙන් බීමවලට අඩංගු සීනි ග්‍රෑම් එකක් සඳහා 150ක නිෂ්පාදන බද්දක් අද මධ්‍යම රාත්‍රියේ සිට පැනවීමට යෝජනා කරනවා. මේක බීමවලට විතරයි. මේක හැම ග්‍රෑම් එකකටම 150ක් අය වෙනවා අද රාත්‍රියේ සිට. කරාපිටිය පිළිකා රෝග ඒකකය ශක්තිමත් කිරීම සඳහා කටයුතු කරනු ඇත. ඒ සමග මඩකලුවපු හා රත්නපුර රෝහල්වලට පිළිකා රෝග ඒකක ස්ථාපනය කිරීමට කටයුතු කරන්න මිලියන 300යි. රජයේ බෙහෙත්ශාලා ජාලය ශක්තිමත් කිරීම මගින් ප්‍රාථමික සෞඛ්‍ය සේවා ජාලය ශක්තිමත් කරනවා රුපියල් මිලියන 100යි. කාසල් වීදියේ කාන්තා රෝහල් සප්ලෙතා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් පිහිටුවීම සහ උසස් තත්ත්වෙන් විශේෂිත වූ ප්‍රසව මධ්‍යස්ථාන තුනක් කොළඹ මහනුවර සහ අනුරාධපුර නගරවල පිහිටුවීමට රුපියල් මිලියන 275යි. මාතෘ හා නුමේරු ලදරු ඒකක සංකීර්ණයක් පොළොන්නරුවේ රෝහලේ පිහිටුවීමට මිලියන 50යි. හෘද රෝග අවදානම් සත්කාර සංකීර්ණයක් හා හෘද රෝග නිවාරණ සංකීර්ණයක් රිජ්වේ ආර්යාලමා රෝහලේ පිහිටුවීම සඳහා වැටකිටු ආරම්භ කරනවා. මේ සඳහා මිලියන 400යි. මොරටු හා දෙනියාය ප්‍රදේශයේ රෝහල් උච්ශ්‍රේණිගත කිරීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සැපීම සහ බේරුවල මූලික රෝහලේද සුවකාරක ඒකකය ලේ බැංකුව රසායනගාර මලා ප්‍රවාහන ඒකකය පිහිටුවීම හා වැඩි දියුණු කිරීමේ කටයුතු සඳහා මිලියන රුපියල් 375යි.